නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද භික්ඛවේ භික්ඛූ සන්තුට්ඨෝ හෝති ඉතරීතර චීවරේන ඉතරීතර චීවර සන්තුත්‍යා ච වන්නවාදී නච චීවර හේතු අනේසනං අපතිරූපං ආපජ්ජති අලද්ධා ච චීවරං න පරිතස්සති ලද්ධා ච චීවරං අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදී නවදස්සාවි නිස්සරණ සංඤෝ පරිබුඤ්ජති තායච පන සීවර සන්තුට්ඨියාච නේව අත්තුක්ඛං සේති න පරං වම්බේති සෝහි තත්ත දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිසතෝ අයං උච්චති භික්ඛවේ භික්ඛූ ඕරාණී අග්ගඤ්ඤේ ආර්ය වංශේටිතෝ හෝති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට මේ අහන්න ලැබුණේ සරුවච්චන් ආංශිකේ ශ්‍රී මුකෙන් පිට වෙච්ච බොහොම බලගත්ු පාලි වාග්මාලාවක් ඒක අපි ඊ මතක් කරගත්ත විදිහට ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සිට ඉතාමත්ම ගැමි බෞද්ධ උපාසක උපාසිකාවන් සඳහා දක්වා සිළුම දෙනාට පණිවිඩයක් ගේන වටිනා බුද්ධ වචනයක්. මේක ආර්ය වංශය කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ආර්ය වංශය කවුරු හරි දැනගෙන ඒකේ හැසිරෙන්න පටන් ගත්තොත් ඒ දැනගත්ත ක්‍රියාවත් කරන හැම වෙලාවෙම ඒ පුද්ගලයා ඔසවා තැබීමකට උසස් තත්ත්වයකට පත් වෙනවා. ඒක නිසා අනිකුත් වංශ අතර ආර්ය වංශය සුවිශේෂී තැනකට පත් වෙලා තියෙනවා බුද්ධිමතුන් අතර. ඒකට බෞද්ධම වෙන්න ඕනේ නැහැ. කවුරු වුණත් මේ ආර්ය වංශය දැනගෙන කටයුතු කරනවා නම් Taman දැනට තියෙන තත්ත්වයේ ඉඳලා උසස් තත්ත්වයකට ඉහළ තත්ත්වයකට පත් කරනවා. ආර්යත්වයට පත් කරනවා. ඉතින් මේ ආර්ය වංශය තේරුම් අරගෙන ක්‍රියාවත් කරන්න උනන්දු කරවන්න අපේ සරුවච්චන් වහන්සේ ගෞතම සිරි සම්බුදුරජාණන් වහන්සේ කී අපි මතක් කර විදිහට විශේෂ පද නමයකින් එක අගය කරන්න යුතුය. ඒක අර ආරම්භක සද්ධාාවක් ඇති කරගන්න. ඒ විදිහට කුළු ගන්වලා ඒ විදිහට අසන්නගේ අවධානය ග්‍රහණය කරගෙන අවධානයේ ඇති කරගෙන ඒක ක්‍රියාවත් කරන හැටි හතර ආකාරයකට දේශනා කරන නිසා මේ සූත්‍රය මේ ආර්ය වංශ සූත්‍රය ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සඳහන් වෙලා තියෙනවා. ඒ අනුව කියනකොට යම්කිසි කෙනෙකුට මේ ඉගෙනගත් ආර්ය වංශය ක්‍රියාවත් කරවන්න ප්‍රතිපත්තියට නංවන්න ක්‍රම හතරක් තියෙනවා. ඉතින් මේ ක්‍රම හතර එක එකක් සරුවචනසේ දේශනා කරන්නේ එක සමීකරණයකට අනුව එසේ අතර සමානකමකුත් තියෙනවා. ඒව අතර වෙනස්කමක් තියෙනවා. මේ හතරක් වූ ආර්ය වංශවල ඉස්ලාම සඳහන් කරලා තියෙන්නේ චීවර ආර්ය වංශය. ඉතරීතර චීවර සන්තුට්ටි මහාර්ය වංශය කියලා මේකට සඳහන් කරලා තියෙනවා. ප්‍රසතිපට්ඨාන සූත්‍රයේ වාගේ කෙනෙකුට නිවන් දකින්න පුළුවන් පීවරවල් රාශියක් සර්වචන්නාංශයේ එක එකනාගේ චරිත අනුව දේශනා විලාස අනුව දක්වලා තියෙනවා. ඒ අනුව රත විනීත ප්‍රතිපදාව මේ සතිපට්ඨාන ප්‍රතිපදාව නාලක ප්‍රතිපදාව තුවටක ප්‍රතිපදාව එක මේ රත විනීත ප්‍රතිපදාවක් තියෙනවා. ඉතින් ලංකාවේ මහාවිහාරයේ සිද්ධ වෙච්ච මේ සිද්ධි අනුව අපි විසුද්ධි මාර්ගයේ ඉදිරියෙන් තියාගෙන ථේරවාදී කියලා වෙන් වෙලා කරන්නේ බොහෝ විට පත විනීත ප්‍රතිපදාව විසුද්ධි ක්‍රමය සත්ත්ව විසුද්ධි ක්‍රමය ඒ වාගෙම යන තවත් ක්‍රමයක් තමයි සතිපට්ඨාන භාවනා ඒ වගේම එකක් තමයි රත මේ ආර්ය වංශ ප්‍රතිපදාව ඉතින් මේ ආර්ය වංශය කියවනකොට වැටහෙන්නේ දැනෙන්නේ මේක බුදුහාමුදුරන් වහන්සේ විසින් සංඝයා වහන්සේලාට දේශනා කරන නැත්නම් තමන්ගේ අතිජාත පුත්‍ර රත්නයේට දේශනා කරන්න ලද්දක් කියලා. ඉතින් මං ගිහි කාලේ මට විශාල ආශාවක් ඇති වුණා මේ සූත්‍රය අහන්න මේ සූත්‍රය දේශනා කරවන්න. නිසා ආදී වංශ බණ පොළවල් වල මං හරියට ගිහි කාලේ ඇවිද්දා. ඒ ඇවිදිනකොට මගේ හිතේ පුංචි අඩුපාඩුවක් හීනමානයක් පශ්චාත්තාපයක් තිබුණා. අනේ බුදුහාමුදුරු මේක දේශනා කළ තියෙන සංඝයාටනේ මම තාම ගිහියෙක් නේ. ඒක නිසා අපිට මේක උපරිම වශයෙන් ක්‍රියාවත් කරන්න බැරි වෙයි. අවදා හරි මහාන වෙලා පැවිදිලා තමයි මේක සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා මම හිතේ පසුබෑමක් තිබුණා. නමුත් එවකට හිටියා තාඹගල ආනන්ද සිරි හාමුදුරු කියලා බොහොම දක්ෂ හාමුදුරු කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ අපේ යුගයේ මේ ආර්ය වංශ ප්‍රතිපදාව ඉතාමත්ම ඉදිරියට ගෙනල්ලා බොහොමත්ම වික්තව බොහොමත්ම ප්‍රතිබල සහිතව අටව හැමදාම ඇවිදිමින් බණ කියන්න පටන් ගත්තා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මේ ආර්ය වංශ සූත්‍රය දේශනා කරනකොට ඒක සංඝයාට විතරක් කියලා සීමා කරලා දේශනා කරන්නේ ඒ සංඝයාට දේශනා කරන ලද්ද ගිහි පින්වතුන්ට උපාසක උපාසිකාවන්ට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක අඩුවක් නොතබා දේශනා කරනවා. ඉතින් අද අපි ඉදිරියෙන් තියාගත්තේ භික්ෂුවක් සංඝයා වහන්සේ නමක් තමන්ගේ සිවුර සම්බන්ධ කරගෙන කෙලස් කපන වැඩපිළිවෙලට යන්නේ කොහොමද කියලා. වෙන විදියකට කියනවා නම් සිවුර නිසා කෙලස් උපදවා ගන්න නැතුව ඉන්නේ කොහොමද කියලා. මේ සිවුරේ බුදුහාමුදුර අපට දීලා තියෙන්නේ කෙලස් කපන වැඩපිළිවෙලකට. ඔත් යම් කිසි කෙනෙක් ඒක දන්නේ නැතුව කෙලස් වඩන වැඩපිළිවෙලට ගියොත් ඒක අනාර්ය වංශයක් වෙනවා. පහත හෙලන දෙයක් වෙනවා. කුසත් කරන තත්ත්වයකටපත් වෙන්නේ නැහැ. ඒ වාගෙම තමයි මේ මනුස්සයා කියන සතා චිරසනාගෙන් වෙන් වෙලා මේ ඇඳුම් අඳින්න පටන් ගත්තේ ලැජ්ජා ස්ථාන වසන්ටයි. කෙලස් කපන්නයි. ඉතින් කවුරු හරි මේ ප්‍රයෝජනයක් සලකලා ඇඟට දාගත්ත මේ වස්ත්‍රයෙන් කාට හරි කෙලෙසක් උපදවනවනම් තමන් කෙලෙස් උපදවන ගන්නවනම් ඒ කෙනා ඒ ඇඳුමෙන් අනාර්ය තත්ත්වයටපත් වෙනවා. එතකොට භික්ෂුවක් කොහොමද සිවුරක් පරිහරණය කරලා දැනට තියෙන උපදින්නදී තියෙන කෙලෙස් උපදවන්නේ නැතුව දැනට ඉපදිලා තියෙන කෙලෙස් අඩු කරලා දකින දකින්නාගේ නිතසිත පිනවමින් සිවුරක් දරාගෙන හැසිරෙනකොට නූපන් කුසල් උපදවාගෙන ඒක වඩා වර්ධනය කරන්නේ අන්නේ වාගේ ගිහියත්තු විශේෂයෙන්ම බණ භාවනාට සාසනෙට සැදී පැහැදී සිටින ගිහියත්තු දැනගන්න ඕනේ මේ ඇඳුම තියෙන්නේ ලැජ්ජා ස්ථාන වසා ගන්නයි. එහෙම නැත්නම් අනවශ්‍ය විදියට රාග උපදවා ගැනීම නතර කරන්නයි. ඉතින් ඒතියෙදී මේක කාමයේ දනවන මාන්නේ දනවන තෘෂ්ණාව දනවන දෙයක් බවට පත් කරගත්තට පස්සේ රට්ටු එහෙම කරනවයි කියලා පවතින මෝස්තරේ එහෙමයි කියලා මේවා කරන්න ගියාම අපි අනාර්ය තත්ත්වයට පත් වෙනවා. එතකොට අපි වැරදි ආදර්ශයක් තියලා අනවශ්‍ය පෞරුක් රැස් කරගෙන විදවන වෙලාවට එනකොට දන්නේත් නැහැ ඇයි අපිට මෙහෙම කරදර එන්නේ කියලා. ඒක ඇවිල්ලා තියෙන්නේ මේ ඇඳුම නිසා උපදවන කෙලෙසකින් මේ දුකමට ආවේ. මේ නිසා මේ විදියට අන් අයට දුක් ඇති වෙලා තියෙනවා, රාගය ඇති වෙලා තියෙනවා කියලා ඒ ආදිවංශය දන්නේ නැති එක නා දන්නේ. ඉතින් ඒ නිසා අපි මේකට නැත්තම් ගිහියත්තන්ට මේක ආදර්ශයක් වෙන විදියට කොහොමදයි මේ සරුවච්චන් වහන්සේ භික්ෂුවකට මේක ධනවල තියෙන්නේ, අඟවල තියෙන්නේ, දැනුම් දීලා තියෙන්නේ කියලා බැලුවොත් සන්තුට්ඨෝ හෝති ඉතරීතර චීවරේන. මේක තමයි තේමා වාක්‍ය. භික්ෂුවක්, භික්ෂුණියක්, සාමණේර කෙනෙක්, සාමණේරියක්, සික්කමානාවක්. මේ පස්වනක් පිරිසක් ඉන්නවා සාසනේ. ඒකෙනා ලදයම් සිවුරකින් සතුට වෙන්න ඕන. සන්තුට්ඨෝති ඉතරීතර චීවරේන. ඉතරීතර කියලා කියන්නේ ලදයම් සිවුරකින් සතුට වෙන. ඉතරීතර චීවර සන්තුට්ඨියාච වන්නවාදී. ලදයම් සිවුරකින් සතුට වීමේ ಗುಣ කතා කරනවා. තමනුත් ලද දෙයින් සතුට වෙන අතර මේ ලද දෙයින් සතුට වීමේ පිළිබඳව බණ කියනවා. අන්න ඇයට උපදෙස් දෙනවා. ඉතින් ඒ අනුව භික්ෂුවක් මේ තමන් පරිහරණය කරන සිවුර සතුට පිණිස පාවිච්චි කරනවා. ඒකල මේ ලදයම් සිවුරකින් සතුට වීමේ පාඩම ගෝල බාලයින්ට කියලා දෙනවා. අනික් අයට කියලා දෙනවා. ඒ වාගේම අපි ගිහි පිරිසක් ගත්තොත් ඒ ගිහි කෙනා අපේ පරණ පන්සල් වල ඇඳලා තිබුණා මේ දසක දසකේ කියලා එකක්. පළවෙනිම දසකේ මන්ද දසකේ, ඊගාවට ක්‍රීඩා දසකේ, ඊට පස්සේ වර්ණ දසකේ, ඊට පස්සේ බල දසකේ, ඊට පස්සේ ඥාන දසකේ, ඊට පස්සේ හාන දසකේ. ඔහොමම අවුරුදු 10න් 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 10ට කඩලා කතා කරන කතාවක් අපේ පරණ සාහිත්‍යයේ තිබුණා. ඉතින් ඒකෙදී කෙනෙක් මේ මන්ද දසකේ ඉන්නකොට අම්මා තාත්තා තමයි ඇඟට රෙද්දක් දාන්නේ. ඒ ළමයාට තේරෙන්නේ නැහැ ඇඳුමක් අඳින්න අවශ්‍යතාවයක්. ඉපදින්නේ හෙළුවෙන් අපි. ඊට පස්සේ ළමයාට නිතරම අම්මා හරි තාත්තා හරි ඇඳුමක් අඳවලා ඒ ළමයාට සීත උණුසුම් වළක්වන්න, නැසි මඳුරු වංගෙන් අරසකරන්න, එහෙම නැත්නම් ගෝනුස්සෝ තලබුව ඇඟේ ගෑවෙන්නේ නැති වෙන්න අර ඇඳුම අඳරව. ඊට පස්සේ ළමයා ක්‍රීඩා දශකයට ගියාට පස්සේ ඇට තාම හැංගීමක් නැහැ. ලැජ්ජා ස්ථාන වසා ගන්නයි ඇඳුම් අඳින්නේ. එහෙම නැත්නම් මේක සම්මත සිංහල, එහෙම නැත්නම් සભ્યත්වගත මිනිස්සුන්ගේ හැටියක් කියලා එයාට ඒ ශ්‍රී ලංකන වෙලාවට ඇඳුම කරදරයක්. ඒ බුරුමේ පොඩි ළමයි පැවිදි කරනවා අවුරුදු 8 ඉඳලා 18 වෙනකම් වයසේ. මාසයකට දෙකකට తాවකාලික පැවිදි කරනවා. සමහරට මං හිටපු ස්ථානේ 500ක් පැවිදි කරනවා. ඉතින් මේ ක්‍රීඩා දශකයේ කියන්නේ අවුරුදු 10 ඉඳලා 20 දක්වා. ඉතින් මේ පොඩි ළමයි අම්මල තාත්තා පන්සල ගෙන දෙනවා. මාසයක් පැවිදි කරලා තියා ඉන්නවා. ඉතින් අපි කරන්නේ එයාට එක එක විදිහට ඒ වත් පිළිවෙත් කියලා දීලා උපස්ථාන කරනවා. ඉතින් ඒක කෙනෙකුට කසිවුර අඳින්න තේරෙන්නේ නැහැ. පොඩ්ඩ වැඩි හිටියෙක් නැත්තම් සිවුර දෙක දෙකට දෙපැත්තට දාගත්ත ගහ ගන්න. කකුල් දෙක දිගේ ඇරියොත් මැදින් දුවලා පැනලා යනවා. හිතා ගන්නවත් බෑ මේ සිවුරකට ගැළපෙන ඒ තලතුණ අකම නැහැ. ඉතින් මම හිටියේ උඩ තට්ටුවක කාමරයක. මම දැක්ක ලොකු සයඩෝ අපේ පණ්ඩිසාංශික දවසක් ඔය 500 මේ පොඩි වගේ මේ වගේ ඉඩමක 500ක් ඉන්නවා. හැම වෙලාවෙම වැඩ. ඉතින් ඒක වෙලාවක මේ කට්ටිය ගහ ගන්න වෙලාව. පොඩියෝ සිවුරු කරේ දාගෙන ගහ ගන්නවා. ඉතින් සයඩෝ ඇවිල්ලා හැරමිටි ඇනෑනේ යනකොට අර වැසිකිලියක් තිබුණා මේ ඒක ඉඳගෙන චූ කරන්න පුළුවන් තරම්. මේකට බය වෙච්ච ගමන් දෙන්නේ ක්‍රිංගුවා එක සැරේ. එක්කෙනෙක් ගිහිල්ලා තව කෙනෙකුත් ක්‍රිංගුවා. ඉතින් මම බලන්න හිටියා උන් දෙන්න ඇතුළට වෙලා සිවුරු දෙක අතේ සයඩෝ යනකම් හැංගිලා ඉන්නවා වැසිකිලිය ඇතුළට වෙලා. එළියට ආපහු ගමන් ආය ගහ ගන්නවා. මේ සිවුරක් මොකට දාන්නේ මොනක්වත් තේරුමක් නැහැ. ඉතින් පොඩි හාමුදුරු පැටව වගේම පොඩි පැටවුන්ගෙත් එහෙම තමයි. ඒ නිසා දෙවෙනි දශකයේදී ක්‍රීඩා දශකයේදී ඇඳුම මහා කරදරයක්. තුන්වෙනි දශකයේ වර්ණ දශකයේ දාට ඉතින් ෆැෂන් දාගෙන කලර්ස් මැචින් කලර්ස් දාගෙන නානා ප්‍රකාර සෙල්ලම්. ඒකට කියන්නේ වර්ණ දශකය කියලා. හැම කෙනාටම ලිංගික හැඟුම් පහළ වෙලා ඊට පස්සේ ඇඳුම් මෝස්තරකාරව මේ කට්ටියකින් හම්බ කරනවා. ඊට පස්සේ 30 පැන්නට පස්සේ 40 වෙනකොට බල දශකයට පැමිණෙනවා. හැම කෙනාගේම ඉඳුරන් ඉතාමත්ව ප්‍රශස්ත තත්ත්වයටපත් වෙනවා. කන්දේ හොඳට පේන්න පටන් ගන්නවා. කන්දේ හොඳට ඇහෙන්න පටන් ගන්නවා. මස්පිඩු හොඳට වැඩෙනවා. රස තේරෙනවා. ගඳ තේරෙනවා. කරුණු කාරණා තේරෙනවා. එතකොට ඇතෙක් වගේ මේ කඳු පෙරලන්න හිතෙනවා. මමත් අයියා මමත් අක්කා කියලා හිතාගෙන ඉතින් වැඩ පටන් ගන්නවා බල දසකයට යනකොට තමන් හරියට තමන්ගේ පවුලේ බල දසකයට ගියාම අම්මට තාත්තට වැඩිය ලොක්ෙක් වෙනවා එයා නැන්දමට මාමට වැඩිය ලොක්ෙක් වෙනවා වෙලා එයා මේ වනස්පති කියන නමටපත් වෙනවා හතර වණක් පිරිසට ලොක්කා වෙනවා හම්බ කරනවා ඔක්කොටම කරලා දෙන්නේ මෙයා ඉතින් ඒකට බල දසකයට ආවට පස්සේ ඉතින් විභූෂණ පාන කියා පාන වෙලා ඊට පස්සේ 50ට යනකොට ඥාන දසකයටපත් වෙනවොන හිමීට ඇස්පෙනීම අඩු වෙන්න පටන් ගන්නවා කන් ඇහිම අඩු වෙන්න පටන් ගන්නවා අර ක්‍රියාකාරකම් නැතුව හැම ටිකක් රැලි වැටෙනවා කෙස් පැහැෙනවා දත් හැලෙනවා එතකොට තමයි තේරෙන්නේ මේ මේ නටපු මේ පෙන්කලපු ප්‍රමාණය ඊට පස්සේ 60 වුණාට පස්සේ ඔන්න හැරමිටි අතර ගන්නවා ඉස්සරහට නැමෙනවා දැන් ඉතින් බණ භාවනා කරන පන්සල් ගිහිල්ලා ඔන්න එදාට තමයි පන්සල්ට එන්නේ කට්ටිය එතෙන්ට එනකම් පන්සල කොහෙද තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ ඊට පස්සේ කියනවා අමාරුයි ආම්සෙන්ද භාවනා කරන කොන්ද රිදෙනවනේ කොලෙස්ටරෝල්නේ ඩයබටිස් ඇවිල්ලා තියෙන්නේ මට ගිඩිනස් දැන් නම් භාවනා කරන්න බෑ කියලා එතකොට අර මුල් දශක හතරදී කිව්වොත් එහෙම පලාතකට එන්නේ නැහැ. ඒ මන්ද දශකේ, ක්‍රීඩා දශකේ, වර්ණ දශකේ, බල දශකේට යනකොට පන්සල් ඒව හරියන්නේ නැහැ. 60 පෙන්නට පස්සේ තමයි පන්සල් යන්න ඕනේ. 60 පෙන්නට පස්සේ ලිඩ රෝග රාශියක් කරන්න ගිහිල්ලා හාමුදුරන්ට කියවන එකමයි වැඩි බලන්නකෝ හාමුදුරනේ මටත් බඩයි බිටිස් මහත්තයාටත් එහෙමයි. මේ ආතරයිටිස් ඇවිල්ලා තියෙන කොන්දේ අමාරු. 50 60 70 වෙනකොට නම් මොන දෙයක්වත් කරන්න බෑ. එතින් මේ කාලයේ පුරාවට මේ කෙනා අවුරුදු 10න් 10ට ඇඳුම් මාරු කරන හැටි බැලුවොත් ඒක හරියටම ජාත්‍යන්තර බිස්නස් කාර්යය ගහන්නේ වර්ණ දශකයේ ඉන්න අයට තමයි. ඉතින් අද ඇඳුම් කර්මාන්තේ ප්‍රධානම ආදාය මාර්ගයක් ලංකාවේ ඇඟලුම් කර්මාන්තය. කොච්චරද කියනවනම් අපිට ඇමරිකාවෙන් කෝටා එක හම්බුනේ නැත්නම් අපිට රස්සාවල් නැහැ. ඇමරිකන් කෝට් එක හම්බුණා නම් අපි දවසින් දෙකෙන් දිනු જાතියක් වාටපත් වෙනවා. ඉතින් මේ විදිහට මේ ගිහියන් දක්වන විකාර ඇඳුමත් සංඝයා දක්වන මේ තනි කහපාට කහට රෙද්දත් දකින්නකොට බුදුජාන්සේ සඳහන් කළ තියෙනවා ගිහි යත නීල ගීවෝ විහංගමෝ හන්තස්ස නෝපේති ජවං කුදානං කිය. මේ ගිහියෝ මොනරුවාගේ විවිධ වර්ණ සහිතව දීර්ඝ ගෙලක් සහිතව කරමලයක් සහිතව හැසිරුණාට මේ ආධ්‍යාත්මික ගමනේදී සුදු පාට හංසයාට කවදාකවත් වේගෙන් සමාන වෙන්නේ නැහැ. ඒ නිසා මොන්න තරම් ඇඳුම් ආයිත්තන් දාගෙන මොන්න තරම් වැඩ කරගෙන හිටියත් මේ කහ සිවුරට ගහන්න බෑ. මේ පැවිද්දට සම කරන්න බෑ. මොකද ගිහියාගේ වැඩේම ඇඳුමෙන් කෙලෙස් වගුරුවන එක තමයි. අනුන්ට තමන් පිළිබඳ අවධානයක් ඇති කරන තමන් අනුන් අතර කැපී පෙනෙන මේ ඇඳුමින් කරන වැඩේ නිසා ඒ අනාර්ය තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා හරිම අමාරුයි ඒ වර්ණ දශකයේ ඉන්න තරුණයෙකුට හෝ තරුණියකට මේ කෙලෙස් නෝපදනා ක්‍රමයකට යන්න. මොකද එතකොට අපි සමාජශීලී වෙන්නේ නැහැ. ඉදිරියට යන්න නැති නිසා අපි කට්ටිය අඳින මොස්තර අඳින්න පටන් ගන්නවා. එතකොට මේ ඇඳුමකින් බලාපොරොත්තු වෙනට මූලික ප්‍රයෝජනේ සලකලා කරන ගතිය වෙනුවට කවුදෝ කම්පැනි කාර්යයක සතුටු වෙනවා කාමේ වැඩෙනවා තමනුත් පිරිහෙනවා අනුනුත් පිරිහෙනවා ඉතින් අපේ වැඩ කරගෙන හිටියා පරණ ගුරුවරයෙක් යා කියනවා මම මාසෙකට මෙච්චරයි මට හම්බු වෙන්නේ පෙන්ෂන් එක නමුත් ඒ පුතා ඉස්කෝලේ යන්නේ නැතිළු යාට ඒ જાති ඇඳුමක් කරන් දෙන්න යකිනවලු ඔක්කොම ලඳින්නේ මේ જાති මට ඇඳුමක් ඕනේ කියලා ඉතින් යකිනව මට මාස 3ක් විතර ඕනේ සල්ලි එකතු කරන්න ඒ ළමයාට ඇඳුමක් කරන් දෙන්න ඉතින් මං ඇඳුමක් කරන් දීලා බැලුවලු ඉස්කෝලේ යනවා පරණ ඇඳුමට මොකද කරන්න කියලා ඒක අම්මා කුස්සිය දැලි රෙදි අල්ලන්න අරගෙන ඒ ඇඳුමට මොකක්වත් වෙලා නැහැ අතපියන්ට අරගෙන දැලියක් පල්ලේ අල්ලන්න පටන් ගන්න. ඉතින් මනුස්සයා කියනවා අපි පුංචි කාලේ කොච්චර අමාරුවෙන්ද අපි ඇඳුමක් හොයාගත්තේ. අපි ඒක පැච් දාගෙන මහාගෙන කටයුතු කරනවා. දැන් ඉන්න කට්ටිය මේ මොස්තරේ වෙනස් වෙනකොට අර පරණ එක විශ්කර. එහෙම එකක් මේ සිවුරේ නැහැ. සිවුර හැමදාම ඕකම තමයි. 112,000 ගානක් බුදුවරු දැකලා තියෙනවා. මේ සිවුර සිවුරම තමයි. ඉතින් ඒ නිසා කවදාකවත් මේ ගිහි අඳුමකින් මේ සිවුරකින් සිදු වෙනා වගේ කෙලස් කැපීමක් කරන්න අමාරුයි. ඒ නිසා ඒකේ අදාළ භාවයක් තියෙනවා. සන්තුට්ඨෝ hoti iteri itara chīvareena iteri itara chīvara santuṭṭi āca vannavādi. තමන් ලදයන් ඇඳුමකින් සතුටු වෙලා ලදයන් ඇඳුමකින් සතුටු වීමේ ගුණ කතා කරන කෙනෙක් ඉන්නවා නම් එයා සමාජයෙන් කොන් වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද ඔක්කොමලා ෆැෂන් එකට යන්නේ. ඒකෝට තමන් එහෙම ෆැෂන් කිරුවේ නැත්තම් කොන් වෙනවා. ඉතින් ඒකෝට අපි සමාජයේ තියෙන ජනප්‍රියතාවයද බලන්නේ කෙලස් කපන එකද බැලුවොත් තොගේට අහු වෙලා අපි යන්නේ ජනයා සතුටු කරන පැත්තට තමයි. ඉතින් ඒක ගඟ පහලට ගලන ගඟක්. මේක දිගේ ඉහළට ගලන කෙනෙක් ඉන්නවනම් උඩහට පීනන කෙනෙක් ඉන්නවනම් එයා දැනගන්න ඕනේ මේ ජනයා සතුටු කරන්න ගිහිල්ලා සුඛෝපභෝගී වෙලා ෆැෂනබල් වෙලා මේ ඇඳුමෙන් කෙලස් වගුරුන තැනට ආවට ගෙවන්න වෙන්නේ තමයි. තැනකක් එක හිටියට. ඒ නිසා භික්ෂුන් වහන්සේකට සඳහන් කර තියෙනවා නච්ච චීවර හේතු අනේසණං අපපති රූපං ආපජ්ජති. අපිට මේ හොඳ හොඳ සිවුර ලැබුණ නැහැ කියලා සංඝයාට නොගැලපෙන ප්‍රතිරූප නොවන ක්‍රමවලින් සිවුර හොයන්න යන්න එපයි. ඒකට තියෙනවා පොත්වල ලියලා සංඝයා নানা ප්‍රකාර ක්‍රමවලින් ගියන්ට ඉඟි කරනවා මට මෙන්න මේ જાති සිවුරක් ඕනයි කියලා. ඊට පස්සේ ඒ කරන වැඩවලදී සිවුරේ ප්‍රයෝජනේ සලකලා නෙවෙයි කටයුතු කරන්නේ අර තමන්ගේ අභිමතාර්ථය ඉෂ්ට කරගන්න අනේසන කියලා කියනවා. ඒසනේ කියලා කියන්නේ සොයා යෑම. සම්‍යක් ඒසනයක් තියෙනවා. ගස් කාලේ වෙනකොට කටිනේ වෙනකොට සංඝයාට සිවුරු ගියෝ පිළිගන්න. ඒ කොයි එකක්ද කියපා. නමුත් භික්ෂුව විසින් තමන්ට ලබන්න කැමති දෙයක් දෙන දේ ඉක්මවලා ගිහිල්ලා කරදර වෙන්නේ දෙයට කටයුතු කරොත් අර ගිහියා එක පූජා කරන්නේ තමන්ගේ ගෙදර උළු අහන්න තියෙන සල්ලි ටිකේ. එහෙම නැත්නම් මේ පාර හදා ගන්න තියෙන සල්ලි ටිකේ. නමුත් හාමුදුරන්ව වෙලා තියෙන ඒ සිවුර නෙවෙයි මේ සිවුරක් ඕනයි කියලා පටන් අරගන්න. එතකොට අර අභිනිෂ්ක්‍මණයට මහා බාධාවක් සිද්ධ වෙනවා. ඒ නිසා සිවුරු හේතුවෙන් මොනම විදියකින්වත් නොකැප ක්‍රමවලට සිවුරු හොයන්න යන්න එපා. ලැබුණත් තමන්ට කැමැති නැති જાති සිවුරක් තමන්ට ඕනේ පාටින් ඕනේ දිගපල්ල නැතුව ඒක පිළිබඳව හිත්නරක් කරගන්නත් එපයි කියලා. යම් හේයකින් තමන්ට තමන් කැමැතිම විදියේ ඒ දිගට ඒ පළලට ඒ නූල් වලින් මහලා සිවුරක් ලැබුණත් ඒක පාවිච්චි කරනකොට අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිපුඤ්ඤ. මේ සිවුරට ඇලෙන්න එපා. මට විතරයි සිවුරක් හම්බුනේ, අල්ලපු මයිලඟ ඉන්න හාමුදුරන්ට හම්බුනේ නෑ, දායකයෝ මට විතරයි සලකන්නේ, මට ඕන ඕන જાති සිවුරු හොයා ගන්න පුළුවන් කියලා ඒකට ගතික වෙන්න එපා. ඒකට ඒකෙන් මිදෙන්න බැරි තත්ත්වෙට බැඳෙන්න එපා. අමුච්චිතෝ අනජ්ජාපන්නෝ මේ මගේ සිවුර කියලා අල්ලගන්න යන්න එපා. ආදීනව දස්සාවි සිවුරට බැඳුනොත් ඕකේ කිනිතුලෙක් වෙලා උපදිනවා ඊගාව ආත්මේ. ඒ නිසා ලබන ආත්මේ කිනිතුලෙක් වෙන්න සිවුරේ ලැගලා ඉන්න සතෙක් නොවෙන්න නම් පාවිච්චි කරනකොට ඒකට ඇලීමකින් බැඳීමකින් තොරව පාවිච්චි කරන නිස්සරණ පඤ්ඤෝ පරිපුඤ්ජති. මේක මම පාවිච්චි කරන්නේ කෙලස් කපන අදහසින්. එහෙම නොවුනොත් මැරිලා ගිහිල්ලා ආපහු අර සිවුරේ ඉනිකුණෙක් වෙලා උපදිනවා කියලා කියනවා. බුදුජනනාංශී ඉන්න කාලේ දවසක සංඝයා වහන්සේ නමක් පිරිනමම් පෑවා. අපවත් උනාට පස්සේ මේ සාංගික වස්තු ඔක්කොම සංඝයා හතර බෙදනවා විනය කර්මයක් මාර්ගය. ඉතින් එහෙම බෙදනකොට බුදුරජාණන්සේ කෝ සිවුර බෙදන්න එපයි කිය. පිටුරු ටික බෙදන්න. මේ සංඝයායි කියන්නේ අහලා සිවුර තිබ්බා. තියලා පිටුරු ටික පාත්‍රේ දලිපියයි පෙරහන් කඩේයි මේ උරමල්ලයි ඒ ටික බෙදාගත්තා. දවස් 7ක් ගියාට පස්සේ සරුවචාන්සි කිව්වා දැන් මේ සිවුරත් සංඝයා හතර බෙදාගන්න. ඒකට ඒක සංඝයා වහන්සේ නමක් ඇව්වේ ඇයි ස්වාමීන් වහන්සේ එදා අපිට සිවුර බෙදන්න දුන්නේ නැත්තේ. ඊට පස්සේ කිව්වා මේ මැරිච්ච සංඝයා මේ සිවුරට ආශාවෙන් මැරිලා මේ සිවුරේ ඉනකුණෙක් වෙලා කෑ ගහනවලු මගේ සිවුර කාටවත් දෙන්න එපා දෙන්න එපා දෙන්න එපා කියලා. ඉතින් ඇහෙන බුදුරජාන් වහන්සේ මෙයා මේ තරහින් මේ දෙන්න එපයි කියද කාට හරි දුන්නා නම් මැරෙන්නේ ඉතාමත්ව නිඳිත පහත් අපාගත වෙන ගති නිමිත්තක් ඇතුව. ඒ නිසා ඒක නොවීම මිස දවස් 7කින් මේ ඉනිකුණා මැරෙනවා. මැරෙන කම්ම සිවුර කාටවත් බෙදන්නේ නැතුව තිබ්බා. ඊට පස්සේ මැරලා ගියාට පස්සේ ඇත්තටම සතුටින් ඒකේ මැරලා ගිහිල්ලා අපාගත වුණෙත් නෑ ඒ ස්වාමීන් වහන්සේ. වෙන සංඝයා කෙනෙක් ඒකට සාක්ෂි වුණෙත් නෑ. ඒ නිසා අපි ඇඳුම් වලට ඇඳුම් ආයිත්තම් වලට විශේෂයෙන්ම තමන් හම්බ කරගත්තලද ඇඳුම් ආයිත්තම් වලට ආස කරන මිනිස්සුයෝ මැරලා ගිහිල්ලා ආපහු ඒ ගෙදරම ගෙම්බෙක් වෙලා උපදිනවා. ඒ නැත්තම් මොකක් හරි වෙලා ඉපදිලා ඒක කවුරු හරි බෙල්ලේ දාගත්තා ඔන්න බෙල්ලේ අමාරු හැදෙනවා. එතන කොන්දේ අමාරු හැදෙනවා. මොකද අර මිනිස්සයා ඉන්නේ තාම අර රත්තරන් වලට ආසයි. ඒක නිසා මේ ජීවිතේ හම්බ කරගන්න දේවල් දාලා යන්න බැරි කම නිසා දාලා ගියත් ඉවසන්න බැරි නිසා තමන් අමනාප කෙනෙක් අතරපත් ඉවසන්න බැරි නිසා පුදුමාකාර ප්‍රශ්න ඇති කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ තමන්ගේ මනාප මනාප ඇඳුම් වලට මනාප මනාප ආභරණ වලට ආශා කරනවා කියුවාම එවුව සේප්පු ඇතුලේ දාලා ලොක් කරලා යතුරු ඉනේ ගහගෙන තමයි කොයිලාවෙත් තියෙන්නේ. ඒ වගේ මේව එක නැති වෙච්චාම පුදුමාකාර දුකටපත් වෙනවා. මේක පටන් ගත්තේ මොකටද? කෙලස් කපණ්ඩායි නැත්තම් ආරසාවට. බලජා ස්ථාන නැති කරගන්න. දැන් ඒක වෙලා තියෙන්නේ. මොකද්ද? මේවා නිසා පුදුමාකාර දුකක් ඇති කරගන්න. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට පෙරපිනක් කරලා ඒ අනුව රූපලාවන්‍යයක් ලැබෙනවා නම් ඛේමාවට වගේ, උප්පලවන්නාවට වගේ, එහෙම නැත්නම් අසන්ති මිත්‍රාවට වගේ, ඒ ඇත්තන්ට ඒව රූප ආවරණලා සලසන්න ඕන කමක් නැත්තේ නෑ. ස්වභාව ලක්ෂණේ තියෙනවා. ඒ වගේම තමයි කියනවා කුෂ්ඨ රෝගියෙකුට මොන්න තරම් ආභරණ දාලා සරසුවත් ඒකින් කිසි අලංකාරයක් නැහැ. ඒ වගේ මේ විකාර රූපී වැඩ කටයුතු නිසා අපිට වෙන්නේ මොකද්ද? අපිට තියෙන විවේකී නැති වෙනවා. අපිට සද්දා සත්පුරුෂයොත් එක්ක ඇසුර කරගන්න බැරි වෙලා යනවා. පන්සලකට යන්න වෙලාවක් නැහැ. මේ ආභරණ ටික දාලා ගිහලා ඒක හොරගත්තොත් එimhe ඒකට ප්‍රශ්නේ. මේවා දාගෙන පන්සල් යන්න බෑ. ආන වගේ ප්‍රශ්න නිසා අනේසන වලින් හෝ හොයන්නත් එපා. Tamante ide no labunai kiyala pachchattapa wennat epa. Labunai kiyala anunta ingi wena vidiyata katussaya kare rattaram benda wage pau karagannat epa. Eche e nisa aabarna wedi wenakota pau karanna thina awastha wedi. Pau wenna thina awastha wedi. Anduma piribanda honga suvisheshi wenakota podda beri unoth kana gaatu. අපි ඉලන්දාරි කාලේ අපේ ඉස්කෝලේට ආව ලස්සන විශ්වවිද්‍යාලෙන් අයින් වෙච්ච ගම ලස්සන ගුරුතුමියක් අන්තිම දක්ෂයි. ඒ වුණාට කොල්ල කරන්නේ මොකද්ද? කල්ලෑලේ පැත්තට හැරිච්චකම හිනා වෙනවා. ඉතින් ඒ ටීචර්ට සැකයි මොනවා හරි පිටිපස්සේ ගෑවිලා තියෙනවද දන්නේ නැහැ. අපව වැරනවා පිහිනවා කොල්ල හිනා වෙනවා. පන්ති පාඩම කරගන්න හම්බෙන්නේ නැහැ. කොල්ලෝ දන්නවා hina වෙච්ච ගමන් ටීචර්ට මොකක් හරි සැකයක් එනවා. සැකයක් ආවම ඉතින් මූණ පිහිනනවා, පිහිනනවා. පටිපස හැරලා බලනවා. ඉතින් කෝල වෙනවා. ඉතින් මේ වයසේ හැටි ඒ වගේ වෙලාවකට හිතේ එකලස් භාවයක්, සමාධියක්, සතියක් හරිම අමාරුයි කියලා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් දන්නවා මේ ඇඳුම් පාවිච්චි කරන අසල් ප්‍රයෝජනෙයි සඳහායි කියලා. ප්‍රයෝජනෙයි සලකලා පාවිච්චි කිරීම නැතුව බෑ. ඇඳුම් නැතුව ඉන්න කියලා කියොත් අරි කරදරයක් කරනවා. උදාහරණයක් වශයෙන් ඒ කාලේ හිටියා නිගණ්ඨනාත පුත් ඇතුරු ඒ නිගණ්ඨ පිරිස, ඒ පිරිස මේ ඇඳුමෙන් කෙලෙස් උපදින නිසා ඇඳුම් නැතුව හිටියා. බුදුසසුන සිකුව ඒක අන්තවාදී. ඊට පස්සේ කට්ටියක් නිල් පාට අඳින්න පටන් ගත්තා. ඒකට නීලාම්බර කට්ටිය කියන පටන් ගත්තා. තව කට්ටියක් ලිංගෙපමණක් සුදු පාටින් වැහුවා. ඒකට ශ්වේතාම්බර කියන පටන් ගත්තා. ඒ දෙකටම වැඩි උසස්ම එක තමයි ඇඳුම් නැති කට්ටිය. එතකොට බුදුදහමේ ඒ අන්තයට යන්න කිව්වෙත් නැහැ. ඇඳුම් පාවිච්චි කරන්ඩ ලැජ්ජා ස්ථාන වසා ගන්න, මැසි මතුරු වගේ උදුරු නැති කරගන්න, අව්වැසි උදුරු නැති කරගන්න. ඒ නිසා භික්ෂුවක් සිවුරක් අඟකට ගන්න හැම වෙලාවෙම මතක් කරගන්න. පටිසංකායෝන සෝචීවරම් පටිසේවාමි යාව දේව සීතස්ස පටිගහතාය උන්නස්ස පටිගහතාය කියලා සිවුර ගන්නකොට මම මේ සිවුර පාවිච්චි කරන්නේ මේකටයි කියලා සිවුර පාවිච්චි කරනවා නේ. ඒක ආර්යවංශ ප්‍රතිපදාවේ ලක්ෂණයක්. ඒ නිසා ඒ කෙනා දන්නවා මේ සිවුර ඇඳගත්තට පස්සේ කාටවත් කෙලෙස් උපදින්නේ නැති වෙන විදිහට හසුරුවා ගන්න. ඉතින් ඒ නිසා මේ කටයුත්ත පටන් අරගන්න පුළුවන් වෙන්නේ අවුරුදු 50 බැන්නට පස්සේ වාගේ. මොකද එතකම්ම තියෙන්නේ සෝබනේ. ඉතින් ඒ බුරුවේ පන්දි ස්වාමීන් වහන්සේ ඇමරිකාවට ගිහිල්ලා එහෙදි මේ භාවනා වැඩමුළුවක් කරලා තියෙනවා. ඉතින් භාවනා වැඩමුළුවක් කරන්න ගියාම මේ ඇමරිකන් ජාතිකයෝ මේ මැරිලා නැවත උපදින කතාවක් පිළිගන්නේ නැහැ. පුනරුත්පත්තියක් පිළිගන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ ඒක පිළිගන්නම කියලා කියන්නේත් නැහැ. කියනවා මේ බුද්ධ ආගමේ කියනවා ඔගොල්ලෝ පිළිගන්නවා නම් පිළිගන්නේ නැතුව නිකන් නමුත් ඉන්න ටිකේ භාවනා කරන්න කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ දන්නේත් නැහැ මේ භාවනා කරනවා කියන්නේ පිනක්. ඒක කරන්න කරන්න පින් ලැබෙනවා. එතකොට තමන්ට සුගතිගාමි වෙන්න පුළුවන් කියන එක පිළිගන්න කැමතිත් නැහැ. ඒකට ඒක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ මේ මනුස්සයා දිව්‍යම අවන් ලද්දක්. ඒ නිසා මේව මොනවා කෙරුවත් දෙයයන් ආංශකේ තීන්දුව තමයි අවසාන තීන්දුව. අපිට පින් කරලා කරගන්න දෙයක් නැහැ කියලා. ඉතින් කොහමද දවස් 8ක භාවනාව ඉවරනාට පස්සේ සයිටොට ස්තුති කරන වෙලාවේ එක සුද්දෙක් නැගිටලා කියනවලු අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපිට මේ දවස් ගානේ හේතු ගන්නන්න ගියා මේ කලකල දේ පළපළ දේ අපි උපදින්නේ අපි කරපු දේ අනුව ඒ වගේම හොඳ වැඩ කරනවා හොඳයි කියලා. ඉතින් අපිට පිළිගන්න අමාරුයි. නම ඔබ වහන්සේ ගැන අපිට විශ්වාසයක් තියෙනවා. ඉතින් ඇත්තටම මම මේ පිනක් කරපු නිසා මට ලැබනාත්මේ මනුස්සකමක් ලැබෙනවා නම් ඔබ වහන්සේ කියන විදියට මට කෙලින්ම අවුරුදු 50 කෙනෙක් වෙලා උපදින්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉත 50 වෙනකන් ඇමරිකාවේ තියෙන සෙල්ලම් දැක්කොත් එක්කේ කුට කොට එන්න බෑ. ඒ තරම්ම කාම භෝගී. මට කෙලින්ම අවුරුදු 50න් උපදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. මොකද මේ පහු වෙනකොට නම් කාටවත් සාමාන්‍ය තේරෙනවා මේ අපි ඇඳුම්ෙන් කෙලස් වගුරෝ නැහැ. ඉත ඒ නිසා භික්ෂුවක් අවුරුදු 20දී උපසම්පදා වෙලා තව 20ක් ගියාට පස්සෙත් මහා තෙරුන් වහන්සේ කියලා කියනවා. එතකොට තමයි අවුරුදු 40 පැනලා ඥාන දශකයට සූදානම් වෙන්නේ. මහා තෙරුන් වහන්සේ කියන්නේ දැන් මම පැවිදිනකොටම 40ක් විතරයි. එතකොට අපි කොහොමදත් බුද්ධ පබ්බචිචිව නාකියෝ පැවිදිච්ච කට්ටිය. නමුත් අවුරුදු 20දී පැවිදිලා උපසම්පදා වුණා නම් අවුරුදු 40 යනකොට තීරණ පටන් අර ගන්නවා මේ ඥාන දශකයට කිට්ටු කරනවා. ඉතින් එතෙන්ට යනකම් භික්ෂුවක් රැකෙන එක ශිවරු නිසා කෙලෙස් සුගතන්නපා. ඒ වගේම යම් කිසි කෙනෙක් ඒ විදිහට අපි හිතමු ගුරුන් වහන්සේ කියලා දීලා නිහතමානීව තියෙන විදිහට ශිවරකින් යැපෙන්න පටන් අරගත්තාට පස්සේ එතනෙමුත් කතා ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ එනවා මාන්නයක් අනික් හාමුදුරු ශිවරෙන් කෙලෙස් සුපද වුණා මං උපදවන්නේ නැහැ කියලා මාන්නයක් එනවා. මට ගුරුවරයෙක් හම්බුණා මං දන්නවා ඒ නිසා මම නම් නැහැ. අනික් කට්ටිය බලන බලන වෙලාව ආවි පේනවා අර හාමුදුරුවෝ වැරදි මේ හාමුදුරුවෝ වැරදි කියලා අනුන්ගේ අඩුපාඩුකම් කියන්නේ අඩුපාඩුකම් දැකීම සිවුරෙන් නෙවෙයි දැන් කෙලෙස් උපදින්නේ මාන්නේ. ඒක නිසා සඳහන් කළා තියෙනවා තායජපන සිවුර සන්තුට්ඨිය ආච. ඒ Tamanට යම් ලදැබ් සිවුරකින් සතුටක් තියෙනවා. නේව අත්තුක්කං සේචිනෝ පරමම්බේති. මේකට Taman උසස් කරලා සලකලා අනුම් පහත් කරන්න යන්නත් එපා. එතකොට වෙන පැත්තකින් කෙලෙස් උපදිනවා. මට හොඳ ගුරු කෙනෙක් හම්බුණා මං සිවුරෙන් කෙලෙස් උපදවන්නේ මං දන්නෝ. නමුත් අසවල් හාමුදුරුවෝ අසවල් පන්සලේ හාමුදුරුවෝ මෙහෙමයි 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 කිය තමන්ගේ උසස්කමත් නැත්නම් සිවුරේ දක්ෂකමත් සිවුරෙන් තියෙන ආර්යවංශය දැනන එක නැති කෙනා දකින්නට පහත් කළ සලකනවා නම් අත්තුක්කංශනේ කියන්නේ තමන්ගේ දක්ෂකම නිසා තමන් උසස් කළ සලකනවා. පරවම්බනේ කියලා කියන්නේ අනුන්ගේ දෝෂේ දැකලා අනු පහත් කළ සලකනවා. අන්න ඒක නොකරන එක තමයි අමාරුම දේ සමාජයේ ජීවත් වෙන. තමන් යම් ගුණයකට බැඳලා කතා කටයුතු කරනකොට ඒ ගුණේ නැති කිනා දැකලා තරහා යනවා නම් අපි කියන එකට සදාචාරවාදී කියලා. ලංකාවේ යතින් ඉතාම දුක්ඛිතම රටක්. වැඩිම අනුන්ගේ දේවල් හොය හොය ගතුකේලම් බලබල ලංකාවෙන් පිටරට ගිය කට්ටිය ගිය හැම රටකම ප්‍රශ්න. ඒ රටවල මිනිස්සු මොනක් ගණන් ගන්න ඒගොල්ලෝ කිය කර හැම්බ කරන කාලා බුදියා ගන්න. අපේ මිනිස්සුගේ වැඩේම අරයා කරන්නේ කොහොමද මෙයා කරන්නේ කොහොමද කියලා මේ හැවිල්ල නිසා යම් ප්‍රමාණයකට ඉන් කරගන්න ඉවරනත් කේනා අනික් කට්ටිය පින් කරන්නේ නැහැ කියලා මේ මිනිස්සුන්ට බැන බැන ඉඳලා අපරාධි පව් කරගන්න. දැන් ගෙදර එක්කෙනෙක් අපි හිතමු බන්සල් යන කෙනෙක් ඉන්නවනේ අනික් ගෙදර ඔක්කොටම බයිනෝ අපේ ගෙදර ඉන්නේ වැද්දෝ බලන්න මං විතරයි මෙහෙම හරි පන්සල් යන්නේ මේ එක එක්කත් පන්සල් යන්නේ මං කණින් ඇදගෙන යන්නද නිවනට කියලා මෙයා මුළු කොන්තරත් එකම බාර අරගෙන අනුන් නිවන් දක්කණ්ඩ දක්වන්න නෙමෙයි අර දක්කනවා කියලා එකක් තියෙනවා කෙවිතක් අරගෙන දක්කණ්ඩ හදනවා මේන්නේ මේ සදාචාරය නිසා ආගමෙන් විශාල ප්‍රශ්න වර්ගයක් ඇති කරලා තියෙනවා ලංකාවේ මේවා ආගම නිසා ඇති වෙන ප්‍රශ්න මෙන්න මේක දැකපු නිසා කාල් මාක්ස් තුමා කිව්වා කොමියුනිස්ට් ධර්මයේ ඇති කරපු කෙනා ආගම අබින් වගේ જાතියක් ඇබ්බැහියක් කියලා ඒ කුඩු ගහපු එක ඒකම තමයි කරන්නේ. එයාට මේ මගේ ආගම මං කරන විදිහම ඔක්කොමලා කරන්න ඕන. කවුරු හරි පිටපොට ගියොත් මෙයා අකුසල් කරගන්න. ඉතින් ඒක නිසා අපි විනය ගරුක වෙලා සිවුර හරියට දැනගෙන සිවුරේ කටයුතු කරත් තව කෙනෙක් වරදින වෙලාවේදී තමන් උසස් කරලා අනුන් පහත් කළා සලකන්න පටන් අරගත්තොත් අර ඇති කරගත්ත ගුණේම නුගුණේට හිටියොත් ඒක අපේ ලොකු ස්වාමීන් වහන්සලා නිතර නිතර මතක් කරනවා අපි පැවිදිලා ආරණ්‍ය ගත කරන්නේ කවදාවත් ආරණ්‍ය වාසී භික්ෂුවක් කියලා බණ භාවනා කරනවායි කියලා ග්‍රාමවාසී හාමුදුරුවෝ කවදාවත් පහත් කළා කතා කරන්න එපා භාවනා නොකරන හාමුදුරුවෝ තියා කතා කරන්නත් එපා ඒකෙන් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගන්න හරියට කුල ભેදයක් වගේ ඇති කරගන්නවා ගිහියන් අතර තියෙන කුල ભેදේ වගේ මම හරියට සිවුර දාන්නවා අරයා සිවුර දාන්නේ ඒ නිසා මම හොඳයි එයා නරකයි කියලා අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා සෝහි තත්ත දක්කෝ නෑ ඉස්සලම කතා කරලා කියන්නේ තායචපන සීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී නේ වත්තුක්ඛං සේති නොපරමං. සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති භික්ඛවේ භික්ඛු ඕරාණේ අග්ගඤ්ඤේ අරිය වංශේ තිතෝ. ඒ නිසා තමයි සිවුරේ දක්ෂ වෙනව විතරක් නෙවෙයි සිවුර නිසා අනුපහත් කළ සලකලා තමන් උසස් කළ සලකන කරන කියන මේ තදාචාර වාදෙන් අයින් වෙලා ඒ දක්ෂකම තියාගන්නයි කියන්නේ. ඉතින් මේකට අපේ ලොකු ශාංශික භාෂාවෙන් කියන්නේ සියලුම ಗುಣ තමන් ළඟ තියෙන්න ඕනේ. හැබැයි මේ ಗುಣ ටික හංගගෙන තියාගන්න. කියාපාණ්ඩ යන්නේපා. ඒ කියාපෑම නිසා බරපතල ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ಗುಣ වඩා හැම භාෂාවක්ම ඉගෙන ගන්න. හැම ශිල්පයක්ම ඉගෙන ගන්න. හැම දක්ෂකමක්ම අතේපයි රසවල් ඉගෙන ගන්න. හැබැයි අඳුර පාණ්ඩයන් දෙපා. කියා පාණ්ඩයන් දෙපා. කියා පාන්නෙම බාගෙට දන්න මිනිහා තමයි. ශිල්පයක් දන්න කෙනෙකුට ඒ කියා පාණ්ඩ දෙයක් නැහැ. වැඩ කාර්යයට බොරු බෑ, බොරු කාර්යයට වැඩ බෑ. ඒක සාමාන්‍ය කතා තියෙන කතාවක්. ඒ නිසා පුළුවන් තරම් සිවුර ගැන විතරක් නෙවෙයි, ඇඳුම් ගැන විතරක් නෙවෙයි හැම ශිල්පෙම ඉගෙන ගන්න. මේ තේරවාදයේ විතරයි ලෝකේ තියෙන එකම සම්ප්‍රදාය සියලුම හැකියාවල් තියාගෙන නොපෙන්න ඉන්නවා. මේක බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ගුණය අරහන් ගුණය. උන්වහන්සේ හැම දෙයකම සුදුසක්. හැම දෙයකම දක්ෂයක්. ඒක වඩන්න උන්වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් ලැබුම් පිළවා. ඒකලියල සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. සරණජාතා ඥාණය ලැබුවා. ඒ වුණාට යනකොට ඇවිදින්නේ බඹයක් බිම බලාගෙන බඹයක් දොර බලාගෙන තමන්ගේ ඉඳුරන් සම්පූර්ණයෙන්ම අකුලගෙන යන සියලු හැකියාවල් තියෙන කෙනෙක්. පස්සේ තමයි මේ කුංෆු කියලා කරාටේ කියලා අනම් මනම් මේ වැඩ පෙන්වන්න පටන් අරගත්තේ ඔක්කොම බුද්ධ ආගමෙන් ඇති වෙච්ච දක්ෂතාව. ලෝකේ තියෙන මේ හැම මාෂල් ආට් එකක්ම එහෙම නැත්නම් මේ සටන් උපක්‍රමයේ සේරම බුද්ධ ආගමෙන් ආපුවා. පස්සේ මේකේ එලි දක්වන්න පටන් අරගෙන කෑ ගහන්නයි පිබින්නයි පටන් අරගෙන ඉල කරන කට්ටිය අකාලේ මැරලා ගියා. මේ ඉස්සරහිටු හැම හාමුදුරු කෙනෙක් ගාම ඔක තිබ්බා කියන්නේ නැහැ. කහටක්වත් ගහගන්න නෙමෙයි මේ සටන් උපක්‍රම ඉගෙන ගන්න. සටන් උපක්‍රම දන්නෝ. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ මකුලුවන් අතර දරුණුම මකුලුවා තමයි දිවි මකුලුවා. ඌට පිඹුතු එහෙම ගුලි වෙනවා මිසක දඟලන්නේ නැහැ. අනික ඕනේ මකුලුවකට පිඹල බඳ උදවනවා. දිවි මකුලුවා එහෙම ඇකිලෙනවා. විසකෝර සර්පෙක් නම් තට්ටු කරපු ගමන් ඇකිලෙනවා. ගැරන්ඩියාල තට්ටු කරවන් දුවනවා. ඒ නිසා දුවන්නේ පණින්න දඟලන්නේ ගැරන්ඩි තමයි ලෝකේ. දක්ෂ කෙනාට එහෙම දුවන්න පණින්න දෙයක් නැහැ. දන්නා මගේ ශේෂ්ත්‍රයට ආවොත් මං කරන්න ඇති මං දාන. ඒ නිසා අපේ පොඩි දරුවන්ට අපේ බෞද්ධ උපාසක උපාසිකාවන්ට සියලු හැකියාව උගන්වන්න ඕනේ. උගන්වගෙන තේරුම් කරලා දෙන්න ඕනේ මේ ಗುಣ වසාගෙන ජීවත් වෙච්ච තරමට මේ සතිය පිහිටවන්න භාවනා කරන්න සත්පුරුෂයන් ඇසුරු වෙන්න සද්ධර්මයේ අහන්න තියෙන අවස්ථාව වැඩි. මේ අපි දන්න දේවල් අඳහැර පාන්න පටන් ගත්තොත් මට විතරයි හොඳ ඇඳුම් තියෙන්නේ. අනික් කටට ඇඳුම් නැහැ. ආදිවාසීන් අර Taman ළඟ තියෙන උපයා ගන්නාලද මේ දේ අඳහැර පාන්න ගියොත් බොල් භාවයකට පත් වෙනවා. එහෙම නැත්නම් ඒක හිස් පුරුෂයෙක්ගේ ලක්ෂණ බවට පත් වෙනවා. ඒ නිසා හොඳ ඇඳුමක් ලැබුණත් හොඳ සිවුරක් ලැබුණත් දක්ෂකමක් තියෙනවා. ඒකෙන් කාටවත් උසස් කරලා සලකන්නේ පහත් කරලා සලකන්නේ. සෝහි තත් දක්කෝ අනලසෝ ඒක හැම වෙලාවෙම අනලසෝ කරන්න ඕන. මොන ගුණයක් Taman ළඟ තිබ්බත් ඒ ගුණය කාටවත් බරක් වෙන්න හෝ අඟවන්න හෝ අඳහර පහන්න හෝ සෝබණයට පාවිච්චි කරන්නේ නැහැ. පටිසතෝ මනා සතියෙන් පාවිච්චි කරන්න. Taman ළඟ තියෙන මේ හැකියාව මනා කොට පිහිටවන ලද සතියකින් පාවිච්චි කරන්න ඕනේ. ඒක වැරදියට පාවිච්චි කෙරුවොත් ගියාත්ම පින නිසා මේ ආත්මේ ලැබුණාට ඊගාවට ආය ලැබෙන්නේ නැහැ. මේ මේක වැරදි හම්බුණාට පස්සේ වැරදි විදිහට කටයුතු කරොත් සම්පජානෝ සීනුවෙන් පාවිච්චි කරන්න ඕනේ. මේක සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයක් අනුව මිසක්කා මගේම දක්ෂකමට නෙමෙයි. ඒවා ලැබෙන්නේ පෙර කළ පිනට. අපි උඟක් විතර නෑනේ මේ ආත්මේ ඉගෙනගත්ත ශිල්පේ නිසා මේ ආත්මේ ඉගෙනගත්ත සමීකරණ නිසා මේ ආත්මේ ඉගෙනගත්ත දක්ෂතා නිසා කියලා. එව්ව වුණත් පිහිටන්නේ පෙර පින තියන අය විතරයි. ඒ නිසා පිහිටියාට පස්සේ ඒක අනුන්ට හිතපතු කරදර පිනිස අනදර පිනිස කටයුතු කරන්න ගියොත් අපිට මේ දක්ෂකාවේ නිවන පැත්තක තියන්න දක්ෂතාවයක් ඉදිරියට ගෙනියන්න හම්බෙන්නේ. ඒක නිසා සිවුර පිළිබඳව සෝහි තත්ත දක්කෝ අනලසෝ. ඒ දක්ෂ වෙන්න ඕනේ මොකද්ද? ලද දෙයින් සතුටු වෙන්න. ලද දෙයින් සතුටු වෙච්ච නැති කෙනා දැක්කට ඉඟි කරන්න යන්න එපා. කියා පාන්න යන්න එපා. එයාට ලද දෙයින් සතුටු වීම ආදර්ශයක් වෙන්නලා ඒ අනුව හැසිරෙන්න කටයුතු කරනවා මිසක්කා. දන්නේ නැති කෙනාට දඟල කරදර කරන්න ගියොත් අපි ඉස්සර හිටපු තැනට තමයි අපි මේ ඉඟි කරන්නේ. අපි ඉස්සර අපි ওই දන්නේ නැතුව හිටියේ. දැන් දන්නවා. දැනගත්තට පස්සේ දන්නේ නැති මිනිහට බයිනවා කියන්නේ මගේම ඉතිහාසෙට මම බයිනවා කියන එක තමයි. එහෙම නොකර දක්ෂ අනලස්ස මනා සත්‍යයෙන් යුක්තව එළඹ සිටි සීයෙන් යුක්තව සම්පජාන කියලා කියන්නේ ඥාණයෙන් යුක්තව කටයුතු කරොත් ඒ කිනාගේ ගුණයේ වර්ධනයක් මිසක් හැලහැපීමක් එන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ගතියට බුදුරජාණන් වහන්සේ අයං උච්චති භික්ඛවේ භික්ඛු පෝරාණී අග්ගඤ්ඤේ අරිය වංශේ තිතෝ මෙන්න මෙයාට මහණෙනි මේ ඊටාම පැරණි වූ අග්‍ර වූ ආර්ය වංශේ පිහිටපු කෙනෙක් කියලා කියනවා. කියන්නේ සතා එන තාලෙන් කියන්න පුළුවන් කේල් ගහ කන්නද යන්නේ පොල් ගහ කන්නද යන්නේ කියලා. ඒ නිසා තමන් ගුණ වඩන අතර තමන් දැනගන්න ඕනේ මේ සියල්ලම අපේ නිර්හංකාර භාවයට අහිංසක කමට එහෙම නැත්නම් මේ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරන ගතිය ඉක්මවලා ගියොත් සමාජගත වචන වලින් කියනවනේ අපි සුඛෝපභෝගී වුණා පාරිභෝගිකත්වයට වැටුණා වස්තු විනාශ කරන කෙනෙක් බවට පත් වෙනවා. අද මිනිස්සු හම්බ කරන්න දැනගත්තට එකෙකුටවත් එකියකටවත් වියදම් කරන්න හැටි තේරෙන්නේ නැහැ. ඔක්කොමලා ණයට කන්නේ. ඔක්කොමලා ඉන්නේ කල්බදුවල් ක්‍රමයට. ඒ හම්බ කරග ඒ වියදම් කරලා මොකක් හරි ගත්තට පස්සේ අවුරුදු ගාණක් ණයට ගෙවන්න ඕන. අවුරුදු ගාණක් ගෙවන්න ඕන. අද ලංකාවේ උපදින හැම දරුවෙක්ම අවුරුදු 75,000කට වැඩි පිටරට නෑ ඉපදින්නත් ඉස්සලා. ඉපදින දරුවෙක් 50,000ක් වගේ තිබුණ ලක්ෂ භාගයේ තිබුණ දැන් ඊට වඩා ගොඩක් වැඩි. මොකද රට කන්නේම ණයට. හැම රජයක්ම කරන්නේ පාත්‍රට යන හිඟා කණ එක තමයි. ලොකු කුට්ටියක් හම්බෙච්චාම ඉතින් ආණ්ඩු හොඳයි කියලා කියනවා වැඩි වෙලා තියෙන මොකද ණයට කාලා කියනවා. අන්දිර ඇඳුම ණයට කන කෑම ණයට කන. ඉතින් උපදින්න හදන දරුවත් උකස් තියලා තමයි කාලා තියෙන්නේ. ඒ නිසා ඇමරිකාවේ උපදිච්ච අවුරුදු 13ක ළමෙක් එක්සත් ජාතීන්ගේ සංගමේ රාජ්‍ය නායකත්වයට ආමන්ත්‍රණය කළා කියනවා. මට අවුරුදු 13යි. මම මෙතෙන් දෙන්නේ ටිකට් එකට සල්ලි ගත්තේ අවුරුදු 13 පල්ලෙහා කට්ටියගේ. මම ඕගොල්ලන්ගෙන් අහනවා අපිට ඉස්සරහ ඔයගොල්ලෝ ඉතුරු කළ යන ලෝකෙ මොන වගේ එකක්ද කියලා. පරිසරයේ කෙලසලා වතුර ඉන්න මාරුවටත් පිළිකා. වතුර බිව්වත් වකුගඩු අමාරු. ඉස්සරහිරුව සතු එකෙක් අත් නැ මරණ කාලා. ගස් ටික සීරම කපලා ගෙවල් හදලා. එතකොට අපිට ඉස්සරහට මොනවද ඔගොල්ලෝ ඉතු කරලා යන්නේ? ඔගොල්ලෝ මේ කඩප්පුලිකමින් හම්බ කරලා යන්නේ මං වාගේ ගෙදර ඉන්න දරුවන්ට කණ්ඩ දෙන්න නේද? කණ්ඩ දුන්නට අපිට ඉදිරියේ මොකද වෙලා තියෙන්නේ? මේක නෙවෙයි භයානක දේ. ඔයගොල්ලන් මේක දැනගත්තත් නතර කරන්න පුළුවන්. එකෙකුටවත් නතර කරන්න බෑ. ඒ තරම් අබ්බැහියක ජීවත් වෙනවා. එහෙම නෙවෙයි ලද දෙයින් සතුටු වෙලා ප්‍රමාණේ දැනගෙන ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරනවා නම් එකෙක් තව කෙනෙක් විසින් හුරා කණ්ඩ ඕනකමක් නැහැ. මහා පොළොව හුරා කණ්ඩ ඕනකමකුත් නැහැ. නමුත් මේක පුළුවන් වෙයිද අපි වගේ පුංචි ජාතියකට එක මිනිසෙකුට ලෝකෙට කියලා දෙන්න? කවදාකවත් බෑ. මොකද ලෝකේ දන්නේ නැතිකම නෙවෙයි තියෙන්නේ කැපී වේද තියෙන ආසාව නිසා දැන දැන දැක දැක අවස්ථාවේ වාසි ගන්නහල. ඒ වුණත් එහෙම වුණත් අද මේ ඇති වෙන ව්‍යසනය දැකලා මේ පෘථිවිය රත් වෙන හැටි දැකලා මේ පරිසරය දූෂණය වෙන හැටි දැකලා හිත දූෂ්‍ය වෙලා තියෙන හැටි දැකලා සමහරක් සුළු පිරිසක් පුළුවන්තරන් නිහතමානී වෙලා පුළුවන්තරන් සදාචාර සම්පන්න වෙලා කාටවත් නොකිය ඒ බණ භාවනාදී කටයුතු කරනවා. පසුගිය අවුරුදු 40 පුරාම මගේ අවධානය තිබුණේ එතන. ඒකට කියනවා කොන්ෂස් සාමි කියලා. මේ කිව්වට බේරන්න බෑ. මිනිස්සු කරන්නේම පාරිභෝගිකත්වය. බඩු අරගෙන විනාශ කළා දාන. එතකොට ඉපදින දරුවට තම්බ කරන්න තියෙන්නේ නැහැ. ඒ වෙනුවට කවුරු හරි ලද දෙයින් සතුටු වෙලා ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන්න පටන් අරගත්තොත් එහෙම ඉන්න අය අතරේ අහිංසක නිහතමානී හැම රටකම ඉන්න මිනිස්සු අතර පුදුමාකාර සංනිවේදනයක් තියෙනවා. ඒ ඔක්කොම බෞද්ධ නෙමෙයි. ඔක්කොම බෞද්ධ නෙමෙයි. ඒක මේ යුගයේ පහළ වෙච්ච දෙයක්. අන්නේ යුගයේ පහළ වෙච්ච ගැම්ම ඒ ජවය ජනමාධ්‍යයේ පේන්න නැති වුණාට විශාල වශයෙන් පිරිස් භවනා කරන්න පිළිබිලා තියෙනවා. විශාල වශයෙන් පිරිස් තනියම කැලේට ජීවි ගිහිල්ලා සංගවිලා කැලේ ගත කරන්න පටන් ගන්න තියෙනවා. එහෙම නැත්නම් තනි වෙලා පැත්තකට වෙන්න උත්සාහ කරලා තියෙනවා. ඒක කිසිම තැනක ජනමාධ්‍ය පෙන්වන්න යන්නේ නැහැ. මොකද ජනමාධ්‍ය පෙන්වන්න හදන්නේ පාරිභෝගිකත්වයේ පැත්තට. ජනමාධ්‍ය පෝර දාන්නේ හැමදාම සුඛෝපභෝගී පැත්තට. ඒක නිසා එහෙම ඉන්න පිරිසක් විශේෂයෙන්ම තරුණ ජනතාව විශාල පිරිසක් අද ඉන්නවා ඉගෙනගෙන දක්ෂ වෙලා. ඒගොල්ලන් පේනවා මේ රටත් එක්ක ඉදිරියට ගියොත් මේ සෙනගත් එක්ක ඉදිරියට ගියොත් අපායම තමයි කියලා. ඒ වෙනුවට පැත්තකට වෙලා විවේක බුද්ධියෙන් කටයුතු කරනවා. ඒක බෞද්ධම නොවෙනකොට එපිට බෞද්ධම නෙවෙයි බෞද්ධයන් විශාල අභියෝගයක් මේ බුදුහාමුදුරුවෝ මෙච්චර ලස්සනට ආර්යවංශ සූත්‍රය දේශනා කරලා තියෙද්දි බෞද්ධයෝ පෙරේතයෝ පිසාචයෝ මේක පිටිපස්සේ යන්නේ මේ ඉස්සරහට ගිය රටවල් දිනුවා සම්මත රටවලට වෙලා තියෙන්නේ හොඳටම පේන. පෙනෙද්දිත් අපි තාම පිටිපස්සේ යනවා. ඒක නිසා ඔක්කොටම නෑ වුණත් මේක තේරුම් අරගෙන ඒකෙන් හැදෙන පිරිස පැත්තට අපි ගිහිල්ලා කටයුතු කෙරුවොත් අපිට ආනිසංස රාශියක් ලැබෙනවා. එකක් තමයි පරිසර දූෂණයට අපි සම්බන්ධ වෙන්නේ. අපි පාරිභෝගිකත්වයට වැටෙන්නේ. සුඛෝපභෝගී වෙන්නේ. අපි පැරණි තිබුණු අගයන් ආඩම්බරයෙන් අපි ඇඳුම් අඳිනවා. විලි වහ ගන්න. ඒ විතරකට ලැබෙන ලාභේ තමයි අන්‍ය පැත්තට ගමන් කරන කල්යාණ මිත්‍රයන් අතරට අපි සම්බන්ධ වෙන්න පටන් ගන්න. එතකොට මේ කල්යාණ මිත්‍රෝ දේශනා කරනවා මේ හරිවංශ සූත්‍රයේ අන්තිමට කියවෙන ටික අපිට අද බණක් භාවනාවක් කරගන්න වෙලා නැතිලා තියෙන මේ අනවශ්‍ය විදියට ඇඳුමට කඹරන හින්දා අනවශ්‍ය විදියට මේ ඇඳුම් ගැන අපි දෙවෙන නිසා කොයි වෙලාවක හරි ඇඳුම සම්බන්ධයෙන් ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන පටන් අරගත්තොත් අපිට පුළුවන් තරම් වෙලා විතර ඉස්සර ගොයිය අමුඩි ගහගෙන වැඩ කෙරේ අමුඩි හොදන්න ඔය හැමදාම ඉච්චර යන්නේ නාලි වල වතුරට බැලලා අමුඩි හොදාගෙන තමයි ගෙදර යන්නේ. දැන් අපි ඇඳුම් හොදන දවසට වෙන මොකක් කරන්න දෙයක් නැහැ. ඒ තරම් ඇඳුම් හොදන්න වෙලා. එක එක දවසට එක එක ඇඳුම් හොදන්න පටන් ගන්නවා. ඉතින් අන්තිමට බලනකොට අපි එව්වට පහඳිනවා මිසක් ඇඳුම ගත්තේ අපේ ජීවිත පහසුවට නෙවෙයි අපි ඇඳුම් වල පහසුවට යන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේක රට්ටු කරන්නේ නැහැ කියලා කලබල වෙන්න එපා. මට පුළුවන් නම් මගේ ස්වරභාවයෙන් මම පුළුවන් තරම් නිහතමානී වෙනවා පුළුවන් තරම් ආර්ය වංශයට යනවා ගිහිලා කටයුතු කරුවොත් ප්‍රධානම ලැබෙන දේ තමයි මගේ අත්දැකීමේ හැටියට මේ ආර්ය වංශයේ කටයුතු කරනට ලැබෙන දේ වෙන වාසිය තමයි විවේකී. අද තියෙන මේ අවිවේකය, අසහනය, ආතතිය වෙනුවට ආර්ය වංශයේ ගත කරන කෙනාට පුදුමාකාර විවේකයක් ලැබෙන්න පටන් ගන්නවා. ඊර්ෂ්‍යා හිතෙන තරම්. මම රස්සාව කරන කාලේ පුදුමාකාර වගකීම් රාශියක් එක වැඩ කළා කියලා. මොකද මම හැම වෙලාවෙම පුදුමාකාර විවේකයක්. පුදුමාකාර විනෝදයකින් ගත කරා. ඉතින් ඒ සුද්ධ වීම ආපුවාම ඉතින් ඒගොල්ලෝ අහනවා මෙච්චර මේ වැඩ කරද්දි කොහොමද විවේකේ? මම කෝ එක වැඩකට එක වැඩයි මම කරන්නේ. ඒක ලස්සනට කරනවා. ඉවරනාට පස්සේ මම විවේක වෙනවා. ඉතින් කියනවා මේ මිනිසු කරන නරක වැඩ මොනක්වත් කරන්නේ නැතුව බොන්නෙත් නැතුව චිත්‍රපටි බලන්නෙත් නැතුව කොහොමද සතුටින් ඉන්නේ කියලා. ඒගොල්ලෝ හිතන්නේ මේ සතුට තියෙන්නේ මේ කඩප්පුලිකම් වල විතරයි කියලා. ඉතින් එහෙමනම් අරණ්‍ය වාසී සංඝයාට කොයිද සතුටක්? බුදුහාමරණ කොයිද සතුටක්? ඇත්තටම සතුට තියෙන්නේ විවේකයේ තුලයි. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ඉඳුරම් පිනවන්නට කවදාකවත් ඉවරයක් නැහැ. මං ඊයේ කිව්වා වගේ මැරෙන්නත් වෙන්නේ අතෘප්ති කරව. ඌනව. එහෙම නැත්නම් කාම දාසව. නමුත් එක පැයක් විතර භාවනා කරන්න බයන්න නැත්නම් එක පැයක් එහෙම කියන එකත් වැරදි. මොකද ඒකත් හොයාගන්න අමාරුයි ඕගොල්ලන්ට. ඒක පැය භාගයක් විතර සක්මන් කරලා පැයක් විතර වාඩි වෙලා ඉඳලා බලන්න මොන තරම් විවේකයක් ලැබෙනවද කියන්නේ. ඔකට වෙනම ඉසෝදානාලා සුදු ඇඳ මේ පැවිදිෙන්න ඕනකම නැහැ. අපි පොඩි ළමයන්ගේ සතිපාසලට ගියාම අපි ඉල්ලන්නේ පැයකම ආරයි. මේ මුස්ලිම් ඉස්කෝලේකට ගිහිල්ලා මේ මුස්ලිම් ගෑනු ළමයින්ට 11 පන්ති. සක්මන් කරවලා තිබුණා මම ගියේ නෑ පිටණිය. ඊට පස්සේ පැය විනාඩි 15ක් හෝල් එකේ තියලා භාවනා කරා. ඊට පස්සේ ළමයට කියලා අහලා තියෙනවා අද දවසේ කරපු වැඩ වලින් වඩාම හිට ගත්ත දේ මොකක්ද කියලා. එහෙම නැත්නම් ඒ ළමයාගේ පසු ප්‍රතිචාර. ඉතින් ළමයා කියනවලු මුස්ලිම් ගෑනු ළමෙක් 11 පන්තිය. මං කවදාකවත් හිතුවේ නැහැ විනාඩි 15කින් මෙච්චරම හිත විවේක වෙයි කියලා. හිත සාන්තිකර තත්ත්වයටපත් වෙයි කියලා. ඒ සක්මන් කරපු විනාඩි 15 ඇතුළත පුදුමාකාර නිවීමක් උනේ. මෙහෙම කකුල ඉස්සරහට දික් කරනකොට පිටිපතුලට අවු වෙట్ల රත් වෙන හැටි යටිපතුලේ හෙවණ නිසා තියෙන සීතලයි දෙකේ වෙනස පවා මට තේරුණා කියලා. එතකොට මේ මුස්ලිම් ගෑනුලමකට එහෙම පුළුවන් නම් අපිට ඊට තව ඉස්සරහට යන්න අයිතියක් තියෙනවනේ. ඉතින් ඒක නිසා ඒකට අපිට වෙලා තියෙන අපිට වෙලා නැහැ කියලා. එහෙම නැත්නම් විවේක නැහැ කියලා කියනවා. විවේක නැත්තේ මොකද? අපි මේ සිවුරට, ඇඳුමට, කෑමට ඉන්න ගෙදරට පුදුමාකාර මාංශයක් වෙනවා. ඒ වෙනුවට සරල ක්‍රමයකට අපි පුරුදු වුණා නම් අපිට පුදුමාකාර විවේකයක් හම්බ වෙනවා. නිකන් හිතලා බලන්න අපේ අම්මලා අත්තම්මලා හිටපු හැටි. අපේ තාත්තලා සීයලා හිටපු හැටි මේ බොහොම සන්තෝෂෙන් ගත කරා. කොයි විව කාබාසිනේ පෙරේතකමක් තිබුණෙත් නැහැ. ප්‍රමාණයකට හම්බ කරගෙන ගත කරා. අපි දන්න මේ අවුරුදු 50 ඇතුළත අපි දන්න මේ කාලය ඇතුළත අද මේ පිසාච ප්‍රේතයන් බවට පත් වෙලා කවදාද සන්තුෂ්ත කරන්න බැරි ලෝකයකට යන්න හදනවා. ඒක ගැනත් මට එච්චර කනගාටුවක් නැහැ. මට කනගාටු මේ හැදෙන දරුවන්ට මොකද්ද පෙන්වන්නේ? අපි ඉස්සරහට හදන දරුවන්ට මොකද්ද දෙන ආදර්ශය කියලා. අපි හිතන ඔය සුඛෝපභෝගී උපභෝග පරිභෝග වස්තු හම්බුනාම දරුවෝ සතුටු වෙයි කියලා හිතනවා. මේක විශාල පටලැවිල්ලක්. මට එකක් කියන්න පුළුවන්. ඒවට යොමු කෙරුවොත් දරුවෝ අහිංසක දරුවන්ට එකයි කරන්න පුළන්නේ අම්මට තාත්තට වෛර කරන එක විතරයි. මොකද ඒ ළමයි දන්නවා ඊට වැඩිය සතුටු වෙන ක්‍රම උන්චි අහිංසක කමේ ගොඩක් තියෙනවා. ඒ නිසා අපි දරුවන්ට එක පොඩ්ඩක් ඉඩ තියලා තියන්න ඕන. දරුවන්ගේ අහිංසකකමට, දරුවන්ගේ නිහතමානීකමට, සෙල්ලමට කැමති ගතියට ආන්නේ ටික පුරුදු කරලා දෙනවනම් අපි යම් ප්‍රමාණයක් මේ ධර්මයෙන් කොටසක් අරගෙන අපි නරක ආදර්ශ පිළිහිටවන්නේ නැතුව දරුවන්ට පුරුදු කරන්න වෙයි. එව නැතුව මේ අපි බටහිර තාලෙට යන්න ගිහිල්ලා ඒ බටහිර උපමාන දිගේ වැඩ කෙරුවොත් බටහිර සුද්ධ වශයෙන්ම පිළිගන්න දෙයක් තමයි හැම දරුවෙක්ම දෙමාපියන්ට වෛර කරන. ඒ වගේම තමයි ඒ දරුව වෙලාවක් බලාගෙන ඉන්නේ සීදීනසාගත. වැරදිලා හරි පත්‍රේ වැටුනොත් එක්කනේ සීදීනසාගත්ත කියලා පොලිමට ඒ වැඩේ කරා. එනිසා ඒවා තහනම් පිටරටවල මේ සිය දිනස ගන්න තොරතුරු එළියට දාන. මොකද එලමෙන්ට් පේන්නේ නැහැ මේකේ හරයක්. ඒ ජපානයේ වැඩ කරන මහත්තෙක් මයිතේ කතා කරා යා තෙල් කම්පැනි එක ලොක්කෙක් ජපානු 17 දෙනෙක් එයා යටතේ වැඩ කරනවා. ඉතින් හරියට මිනිස්සු එනවලු එයා ළඟට මේ ජපානයට යන්න වීසා දාගන්න. එයා කියනවා මම ෆොටෝ තුනක් පෙන්වනවා එනායට. එක ෆොටෝ එකක තියෙන්නේ ෆියුජිමා කන්දෙන් පල්ලයට බැලලා සී දිනසා ගන්න තැනක් තියෙනවා. ඒකේ හැමදාම කට්ටිය සී දිනසා ගන්න. ඔන්න ජපානේ ගියාම වෙන දේ. එක. දෙක ප්‍රොෆෙසර් කෙනෙක් වුණත් මහාචාර්ය කෙනෙක් වුණත් රස්සාවක් කිරුවට පස්සේ පුදුමාකාර මේ ටැක්ස් කෙවන්න ඕනේ නිසා ඒ මිනිස්සු බයිසිකලයක් අරගෙන තව කෙනෙක් බයිසිකලිය නගවාගෙන යන ජොබ් එකලු කරාන. ප්‍රොෆෙසර් කෙනෙක් වුණාට පස්සේ ස්ටේන්ලස් ස්ටීල් බයිසිකලයක් අරගෙන ඊටපස්සේ තව කෙනෙක් තියාන පද්දන අර ඉන්දියාවේ රික්ෂෝකාරයෝ. ඕක තමයිලු ප්‍රොෆෙසර් කෙනෙක් ගියාම වෙන්නේ. එතනින් ගියාම ටෝකියෝ වල ඉඳ සිද්ධ වුණොත් කාමරයක් හම්බ වෙන්නේ නැහැ, මිනි පෙට්ටියක් වගේ එකක් හම්බ වෙන්නේ. ලාච්චුව ඇදලා අරගෙන බුදියාගෙන යනකොට තල්ලු කරලා තියලා යන්න ඕන. මුළු පඩියෙන් භාගයකට වැඩි ගවන්න වෙන්නේ ඒකට. උඹට ඕනේ නම් ඔය තුන ඕනම් ඵලයන් කියනවා. අපිව දන්න ඉතාම දියුණු රටක සිට වෙන දේ. ඊටදී අපි බලනවා අපිට මේ කිහිලා අතපය දිගහැරලා වාඩි වෙලා කාලා විල ඉන්න පුළුවන් කම තියාන දියුණු වුණොත් ඔතෙන්ට නම් යන්නේ අපිට ඔතෙන්ටද යන්න ඕන. ජපානේ කියන්නේ බෞද්ධ රටක්. මහායාන බුද්ධඝාන රටක්. දියුණු වුණාට පස්සේ සුද්ධ ජපන කියනවා මේ ඔක්කොම හරි ගියාම ජීවිතයක් නැති වෙනවා කියන. අපයි සම්බන්ධයයි ඔක්කොම හම්බුණා මනුස්සකම නැහැ. ඒ නිසා මනුස්සකම තියෙන්නේ නියතමානිකාවට. මනුස්සකම තියෙන්නේ අපේ තියෙන අව්‍යාජ ගතිය. ඒ වගේම අපි පාවිච්චි කරන වස්තු වලට අපේ උපභෝග පරිභෝග වස්තු වලට දාසිය වෙන්න එපා. ඒව දාසකත්වයෙන් පාවිච්චි කරන්න ඒකට අපි කියන්නේ ප්‍රයෝජන සාකල පාවිච්චි කරනවා. ඒ නිසා මේ ආර්යවංශ සූත්‍ර දේශනාවේ තියෙන සමස්තේ අපිට කියන්න පුළුවන් ලද දෙයින් සතුටු වීම කියන එක ප්‍රසිද්ධ වචනයක්. සාමාන්‍ය ගැමි ව්‍යවහාරයෙන් කියනවා නම් කියන්න තියෙන අපි කරන වැඩේ ප්‍රයෝජන සලකලා කරන්න මේ රට්ටු කරන නිසා රැල්ලට අහුවෙච්ච නිසා රැල්ලට වැටලා කරන දේ කරන්න ගියොත් අපි නිකන් රංචු ගහච්චි සත්තු බවට පත් වෙනවා. අපේ හරපද්ධතිය නැති වෙනවා. ඒක නිසා අපිත් කරලා මේක අපේ දරුවන්ටත් මේක කියලා දෙන්න පුළුවන් යුගයක් අද ඇවිල්ලා තියෙනවා. එහෙම බලාපොරොත්තු සුන් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ දේ වෙනකොට නම් අනිවාර්යෙන් බෞද්ධ ආගයන් ආඩම්බරයන් ඉස්සරහට එන්න වෙනවා. ඒක මුළු ලෝකෙටම තේරලා තියෙනවා. තිබුණු පුදු තරමට හම්බ කරලා වස්තු පරිභෝග කරන එක නෙවෙයි වැඩේ. කරන දේ ප්‍රයෝජනෙ සලකලා කරන්න. ඉතින් මම අන්තිම වෙනකොට බලාපොරොත්තු වෙනවා කියලා දෙන්න. නැත්නම් මේ සූත්‍රයේ කියවෙන දේ එහෙම යම් කිසි කෙනෙක්ගේ තමන්ගේ ඇඳුම, තමන්ගේ කෑම බීම ටික, තමන් ඉන්න තැන පිළිබඳව මේ ආර්ය වංශයේ ගැලපෙන තාලට කෙරුවොත් ඒ කෙනාට කොච්චර වෙලා හම්බ වෙනවද කියලා තමන්ගේ ආධ්‍යාත්මය සකස් කරගන්න. මේ දැන් ඉන්න මට්ටමට වඩා හොඳ දෙයකට යන්න ඉඩ. අන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේ මේ සිව්පතේ ආරහ අපි ගෙනියන්න හදන්නේ. ඒ නිසා අපි දැනටම පටිතත කරගන්න පටන් අරගන්න ඕනේ. හම්බ කරපමණට යන්නේ නැතුව පිසාච ප්‍රේතියෝ වගේ යන්නේ නැතුව ප්‍රයෝජන සලකාරි කටයුතු කරන ගමන් අපිට හම්බෙන විවේකයේ හොඳ දෙයකට ආයෝජනය කරන්න පටන් ගත්තොත් අපිට වඩා ගුණවත් ගුරු උතුමන් එහෙම නැත්නම් කියන සත්පුරුෂයෝ අපිට හම්බෙන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ බොහෝම සරල ජීවිත ක්‍රම ගත කරන්නේ. අපි මේ ඉන්න ජීවිත ක්‍රමයේ ඒගොල්ලෝ කැමති නැහැ. ඒගොල්ලෝ කැමති නියතමානීව ගත කරන කෙනාට තමයි. අන්න ඒව නියතමානී වෙනකොට අපිට සත්පුරුෂෝ ලැබෙනවා. සත්පුරුෂයන් සද්ධර්මී ලැබෙනවා. එතකොට අපි මේ අමාරුවෙන් උපේන දේ කොහොම කෙටි ක්‍රමයකට උපයන්න පුළුවන් ක්‍රමයක් බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒකත් සැප හොයන ක්‍රමයක් තමයි. බාහිර ලෝකයේ තියෙන වස්තු විනාශයෙන් පාරිභෝගිකත්වයෙන් සුඛභෝගිත්වයෙන් සැප හොයන එක. බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ වස්තු පුළුවන් තරම් පරිමාලා අර පරිමස්පෙන් යුක්තව හොයන සැප හොයන එක. එතකොට පුදුම විදියට මනුස්සකම නැගිටිනවා. බුදුම විදියට අන්‍යෝන්‍ය සම්බන්ධකම ඇති වෙන මේ පන්ති ભેද වර්ග ભેද මූලධර්ම වාදී දේවල් වලට යන්නේ නැතුව කුඩුමිරිස් කාපුරු හිලව් වගේ එකිනෙකාට නීව ගන්න ගහ ගන්න නැතුව එකතු වෙන්න පුළුවන් සමාජයක් වෙනවා. මම හිතනවා ඒක තමයි සමාජයේ නිවන කියලා ගන්න පුළුවන්. පුද්ගලිකව නම් අපිට පුළුවන් අපේ නිවන ලබන්න. නමුත් සමාජයේ අපි ඔක්කොම තම ජීවිතතාවයට පුරුදු වෙන්න පුළුවන් නම් අපිට හැම කෙනෙක් එක්කම සහෝදරෙක් වගේ ජීවත් වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ වගේ රටකට ආවට පස්සේ හැම කෙනෙක් ගාම මේ ගුණේ තියෙනවා. අපි පුළුවන් තරම් හැම කෙනාටම උදව් කරගෙන අර එකම අම්මගේ දරුවෝ වගේ සුළු පිරිසකට අයිල්ලා කටයුතු කරනකොට හිතන්න එපා සුඛෝභෝගී වෙලා පෝසත් වෙලා නෙවෙයි මේ කරණ තියෙන්නේ. පුළුවන් තරම් ආර්ය වංශ ගුණ තේරුම් අරගෙන නිහතමානී වෙලා යන්න පටන් අරගත්තොත් මේ රටකට අපිට ආදර්ශයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට ලංකාවේ දිහත් වෙන ඇහැකින් බලන්න පුළුවන් මෙහෙදී චරිතය හදාගෙන ගියොත්. චරිත කියන්නේ මම කියන්නේ මේ චරිත බිඳගෙන ඉන්න කෙනෙකුගේ චරිත හදනවයි කියලා. තියෙනක දිනු කරගන්න පුළුවන්. ඒ නිසා මේ ආරිවංශ සූත්‍ර දේශනාව එච්චරම අදාළ භාවයක් නොවැටුණත් උත්සාහ කරන්න තමන්ට පුළුවන් වෙලාවක ප්‍රයෝජනෙට සලකලා පාවිච්චි කරලා ලද දෙයින් සතුටු වෙලා මේ පරණ සිංහල වචනත් වෙන අරපිරිමැස්ම කියලා එකක්. අරපිරිමැස්ම කියලා එකක් ආන්නයකට උදව් කරන්ඩ එතකොට තමන්ට තේරෙයි තමන්ට විවේකී ලැබෙන හැටි. ඒ මතක් කිරීමත් එක්ක දවසේ ධර්මදේශනා මෙතන නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. අහගෙන හිටපු සීල දෙනාටම ඒ ආර්යවංශ ප්‍රතිවදාවේ දැක්කන විවේකය ක්ෂණ සම්පත්‍ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සීල දෙනාටම තෙරුවන් සරණයි.